ඊළඟට සරත් චන්ද්‍ර කුරුප්පු මහත්මයා.
අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුව මේ ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කරපු කාරණාව ගැන හිතෙන දෙයක්. අපේ හාමුදුරු ඉතාම හරවත් විදිහට මේ ජනප්‍රිය ධනාත්මක චින්තනය කියන එක ගැන සැකෙවින් විස්තර කරා. ඉතින් මට ඒක ඇහුවම පස්සේ දැන් හිතෙනවා අපි බෞද්ධයෝ හැටියට ඒ වගේ ලඳ බොළඳ තැනක නොඉඳ යමක් ගැන යෝනිසෝ මනසිකාරයෙන් යුතු නුවණින් මෙනෙහි කරලා ඉන චින්තනය අපිට කියන්න බැරිද ගුණාත්මක චින්තනය කියලා? ඔය පොසිටිව් නෙවෙයි අපි ක්වොලිටේටිව් තින්කින් කියලා. අවසර අපේ හාමුදුරුවෝ.
ඔව් ඇත්තටම එතන ගුණාත්මක බවකුත් තියෙනවා. ඥාන සංප්‍රයුක්ත බව තමයි වඩා ප්‍රබල වෙන්නේ. දැන් අපිට ගුණය තිබුණා වුණත් ප්‍රඥාව නොතිබුණොත් හරියට දේවල් පටලව ගන්නවා. අපි නිතර මේකයි කියන්නේ. දැන් අපි අර දැන් ඉස්සල්ලත් එක ප්‍රශ්නයකදී මම එකයි පැහැදිලි කළේ දැන් අපි පරිත්‍යාගශීලී ගුණය තියෙන්න පුළුවන්. හැබැයි තිබුණා වුණාට පුද්ගල විවිධත්වය, පුද්ගලයේ ස්වභාවය හරියට තේරුම් ගන්න කටයුතු කරකට බැරි වුණොත් අපේ ත්‍යාගශීලී ගුණයත් එක්කම අපි හරියට කෛරාටිකෙන් හසු වෙනවා. තනදි අර්බුදමත්වය. ඉතින් ඒ නිසා හැම විටම යථාර්ථය මොකද්ද කියන එක, ඇත්ත මොකද්ද, තියෙන தත්ත්වය මොකද්ද, තියෙන සාධක මොනවාද කියන කාරණා ටික තමයි හරියට අපි අවධානයට ගන්න ඕන. ඉතින් එතකොට ඒක යථාර්ථය දකින විදිහේ චින්තනයක් තමයි. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය මතුවෙන ස්වභාවයක් තමයි එතන අවදි වෙන්නේ. එහෙම නැතුව ධනාත්මක කියලා ඉතින් ඕන නම් කියන්න පුළුවන් එකට, ඒ වගේම ඔබතුමා කියන වගේ එකට ගුණාත්මක කියලා අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි ධනාත්මක කිව්වත් ගුණාත්මක කිව්වත් ඒකේ එක එක පැත්තක් තමයි විස්තර වෙන්නේ. ඒක යථාර්ථවාදී චින්තනයක් වගේ කිව්වොත් සමහර විට අර හැම පැත්තක්ම ඇතුළත් වෙන්න පුළුවන්. ඒකයි මම මේ වචනේ පාවිච්චි කරේ. ඉතින් ඒක නිවැරදි නොවෙන්න පුළුවන්. තව ඊට වඩා හොඳ වචන එකකට අපිට යොදා ගන්න තියෙන්න පුළුවන්.
එහේ අපේ හැමෝටම පැහැදිලි. බොහොම පින් අපේ හැමෝටම. ඒක නම් සත්‍යයි.